ආයුබෝවන්. ඔන්න දුවේ පුතේ, අපි අදත් රුහුණු ගුරු ගෙදරට ආවා. දැන් දහවන ශ්‍රේණියේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂය හදාරන ඔයාලා පස්වෙනි පැවරුම සමගින් පෙළපොත අතේ තියාගෙන රුහුණු සේවයේ රේඩියෝ ඉස්කෝලෙන් අපිව මුණගැහෙන්නයි හදන්නේ. ඉතින් මම මාතර ශාරිපුත්‍ර විද්‍යාලයේ කෘෂි විද්‍යා විෂය උගන්වන THM හර්ෂා ගංගානි.
ඒ වගේම ඔයාලත් එක්ක එකතු වෙන මම එම විද්‍යාලයේම රසිකා විධානපතිරණ.
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය හා සහයෝගයෙන් දහවන ශ්‍රේණියේ දෙවැනි පාඩම වන කෘෂිකාර්මික කටයුතු කෙරෙහි දේශගුණික සාධකවල බලපෑම යටතේ 2-2 භෝග වගාවට දේශගුණික සාධකවල බලපෑම කෙසේදැයි අපි බලමු. පුතාලා දේශගුණික සාධක දැන් දන්නව නේද? අපි කෝකටත් රසිකා මිස්ගෙන් අහලා බලමුකෝ.
දේශගුණික සාධක තමයි ගංගානේ මිස්, වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, ආර්ද්‍රතාවය, සුළඟ.
බිම් සැකසීමේ සිට අස්වැන්න නෙලීම දක්වා සිදු කරන විවිධ කෘෂිකාර්මික ක්‍රියාවලි වගේම ශාක තුල සිදුවන ප්‍රභා සංශ්ලේෂණය, උත්සේදන ආදී විවිධ ජීව ක්‍රියාවලි කෙරෙහි දේශගුණික සාධක ඍජු ලෙස හා වක්‍ර ලෙස බලපෑම් ඇති කරනවා. පිටු අංක 22-2 රූපය බලන්නකෝ. රසිකා මිස්, ශාකවල ජීව ක්‍රියාවලියට කොහොමද මේ දේශගුණික සාධක බලපාන්නේ කියලා අපේ පුතාලට කියලා දෙන්නකෝ.
ඔව්, ඒ සටහනේ පෙන්නුම් කරන්නේ පුතේ, ශාක ජීවක්‍රියාවලි සඳහා යම් දේශගුණික සාධකයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලැබෙන විට ජීවක්‍රියාවලි නවතිනවා. ඒ නිසා ජීවක්‍රියාවලි හොඳින් සිදුවීමට දේශගුණික සාධක ප්‍රශස්ත මට්ටමකින් තියෙන්න ඕන.
ඔව් දුවේ පුතේ, භෝග වගාවට ගැළපෙන පරිදි දේශගුණික සාධක වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි දේශගුණික සාධකවලට ගැළපෙන ලෙස කෘෂිකාර්මික කටයුතු ගලපා ගැනීම, භෝග තෝරා ගැනීම තමයි වැදගත් වෙන්නේ. අපි බලමු කොහොමද වර්ෂාපතනයේ බලපෑම කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ක්‍රමත් තියෙනවා. අපි ඒවත් බලමුකෝ.
ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. මෝසම් වැසි, සංවහන වැසි, වාසුරි වැස්ස.
අපි බලමු පුතේ, මේ මෝසම් වැසි වලින් නිරිත දිග මෝසම් හා ඊසාන දිග මෝසම් කියලා වැසි වර්ග තියෙනවා. අපි පළවෙනියෙන්ම බලමු නිරිත දිග මෝසම් වැසි ලැබෙන විදිය. නිරිත දිශාවෙන් දිවයිනට සුළං ඇතුළු වෙනවා. එම සුළං දිවයින හරහා ඊසාන දෙසට හමාගෙන යනවා. මෙම සුළං සමග රැගෙන එන විශාල ජල වාෂ්ප ප්‍රමාණය නිසා නිරිත දිග මෝසම් ඇති වෙනවා. ඒ වගේම මේ මගින් මැයි සිට සැප්තැම්බර් යන කාල සීමාව තුළදී අපිට වර්ෂාව ලැබෙනවා.
ඊසාන දිග මෝසම් වැසි. ඊසාන දිග මෝසම් සුළං උතුරු ඉන්දියා ප්‍රදේශය හරහා හමාගෙන ඇවිල්ලා දිවයිනට ඊසාන දිග ප්‍රදේශයෙන් ඇතුළු වෙනවා. මේ සුළං වැඩි ප්‍රමාණයක් ගොඩබිම හරහා තමයි එන්නේ. ඒ නිසා ඒවයේ ජල වාෂ්ප ඊතරම් අඩංගු වෙන්නේ නැහැ. මේ වැසි ලැබෙන්නේ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා.
සංවහන වැසි. සූර්යා පෘථිවියට ලම්බකව, ඒ කියන්නේ කෙලින් පිහිටන කාලවලදී අනෙකුත් කාල සීමාවලට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් භූතලය මත පතිත වීම නිසා පොළොව ඉක්මනටම රත් වෙනවා. එතකොට වෙන්නේ ඒ ආශ්‍රිත වායු ස්තරය රත් වෙලා ඝනත්වය අඩු වීම නිසා ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරන වාතයේ ජල වාෂ්ප ඝනීභවනය වෙලා වලාකුළු හැදිලා අපිට වර්ෂාව ලැබෙනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත දැඩි වර්ෂාපතනයක් ලබා දීම තමයි මෙහි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඊට පස්සේ පැහැදිලි අහසක් දිස්වෙනවා. සංවහන වැසි මෝසම් කාල සීමා දෙකක් අතර ඇති වෙන නිසා අපි එය අන්තර් මෝසම් වැසි කියලාත් හඳුන්වනවා. ශ්‍රී ලංකාවට වසරක් තුලදී අන්තර් මෝසම් ඍතු දෙකක් ඇති වෙනවා. අපි ඒව හඳුන්වනවා, පළමු අන්තර් මෝසම් ඍතුව මාර්තු අප්‍රේල් මාසවලත් දෙවන අන්තර් මෝසම් ඉර්තුව ඔක්තෝබර් නොවැම්බර් මාසවලත් ඇතිවෙනවා කියලා.
වාසුලි වැසි. වාසුලි වැසි ඇතිවන්නේ වායුගෝලයේ ඇති පීඩන අවපාත හේතුවෙන්. මෙහිදී සුලන් නැතිවීම, නොකඩවා දින කීපයක් ඇදහැලන වර්ෂාව විශේෂ ලක්ෂණ වෙනවා. මේ වැසි ඇතිවෙන්නේ දෙසැම්බර් මාසයේ.
ඉතින් පුතේ, අපි මේ කියපු එකිනෙකට වෙනස් වර්ෂාපතන ක්‍රම නිසා ශ්‍රී ලංකාවේ යල මහ නමින් වගා කන දෙකක් හඳුනගෙන තියෙනවා. ඉතින් පුතාලට 25 වන පිටුවේ 2-3 වගුවේ මේ වගා කන්න හා වර්ෂාපතන යාන්ත්‍රණය බලාගන්න පුළුවන් නේද? එම පිටුවෙම තෙත් කලාපය, වියලි කලාපය, ඒ වගේම අතරමැදි කලාපයේ වර්ෂාපතන ව්‍යාප්තිය බැලුවොත් දූලපුතාලා දකීවි ඉතා අධික වර්ෂාපතනයක් සහිත කාල සීමා දෙකක් තියෙනවා. අපි මේකට කියනවා වර්ෂාපතන ව්‍යාප්තිය ද්විශීර්ෂාකාර හැඩයක් ගන්නවා කියලා. වර්ෂාපතන රටාව අනුව වී වගා කරන කාලය වෙනස් වෙන්නේ කොහොමද කියලා බලමුකෝ. 26 වන පිටුවේ 2-4 වගුව බලමුකෝ. එහි තියෙනවා ක්‍රියාකාරකම්. ඒ වගේම යල හා මහ කන්න ලෙසත් බෙදා වෙන් කරලා තියෙනවා. අපි බලමු පළවෙනි ක්‍රියාකාරකම බිම් සැකසීම. යල කන්නේ මාර්තු අප්‍රේල් මාසවලදී ආරම්භ කරනවා.
මහ කන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී ආරම්භ කරනවා.
වැපිරීම, බීජ හෝ පැල සිටුවීම යල කන්නේ අප්‍රේල් 15ට ප්‍රථම සිදු කරනු ලබනවා.
මහ කන්නේ ඔක්තෝබර් 15ට ප්‍රථම අන්තර් මෝසම් වැසි උපයෝගී කරගෙන සිදු කරනවා.
පැල වර්ධනය හා ලිංගික පරිණතිය. මෙය යල කන්නේ සිදුවන්නේ මැයි, ජූනි මාසවල.
මහ කන්නේ නොවැම්බර්, දෙසැම්බර් මාසවල සිදු කරනවා.
පුෂ්පීකරණය හා පළ හට ගැනීම යල කන්නේ ජූනි මාසයේත්,
මහ කන්නේ දෙසැම්බර්, ජනවාරි මාසවලත් සිදු වෙනවා.
අස්වැන්න මේරීම සිදුවන්නේ යල කන්නේ ජූලි හා අගෝස්තු මාසවල,
මහ කන්නේ ජනවාරි, පෙබරවාරි මාසවල.
අස්වැනු නෙලීම යල කන්නේදී නම් පුතේ අපි කරන්නේ අගෝස්තු මාසයේ.
අස්වැන්න නෙලීම මහ කන්නේදී පෙබරවාරි මාසයේ සිදු කරනවා.
අපි දැන් බලමු වර්ෂාපතනය භෝග වගාව කෙරෙහි කොහොමද බලපාන්නේ කියලා. බලපෑම කියනකොට පුතේ හිතකර බලපෑම් වගේම අහිතකර බලපෑම්නුත් තියෙනවා.
වර්ෂාපතනයේ හිතකර බලපෑම් මොනවද කියලා අපි බලමු. පස යන්තමින් තෙත්ත තිබීම බිම් සැකසීමට පහසුවක් වෙනවා. ඒ වගේම මද වර්ෂාපතනය බීජ පරිරෝහණයට හිතකර වෙනවා. පැල වර්ධනයට තරමක වැඩි වර්ෂාපතනයක් අවශ්‍යයි. මල් හා පල හට ගන්නා විට තරමක අඩු වර්ෂාපතනයකුත්, අස්සනු මෝරණ කාලයට වියලි දේශගුණයකුත් තිබීම හිතකරයි.
එහෙමනම් මම කියන්නම්කෝ වර්ෂාපතනය අහිතකර බලපෑම් මොනවද කියලා. වර්ෂාපතනය අධික වුණාම අපිට බිම් සකස් කිරීම අපහසුයි. මොකද උපකරණවල පස් ඇලෙන්න ගන්නවා. ඒ වගේම බීජ කුණු වෙනවා. ඒ වගේම බීජ ප්‍රරෝහණයක් සිදු වෙන්නේ නැති වෙනවා. අධික වර්ෂාපතනය නිසා වර්ධනය වෙන පැල ඇදවැටිලා කුණුවීමක් සිදු වෙනවා. ඒ වගේම රෝග ඉක්මනට ව්‍යාප්ත වෙනවා. ඒ වගේම තමයි මල් පිපෙන විට තද වැසි ලැබීමෙන් පරාග සේදිලා යනවා. මල් හා ලපටි පැල කුණු වෙලා හැලෙනවා. අධික වර්ෂාව නිසා ධාන්‍ය අස්වනු මේරීමත් ප්‍රමාද වෙනවා. පුතාලා ඔය කන පළතුරුවල පැණි රස අඩුයි වර්ෂා කාලයට. ඒ වගේම ජල ගැලීම් වලට ලක් වුණාම පැල මිය යන්නත් පුළුවන්. අපි මතෙක් වෙලා කතා කරේ වර්ෂාපතනය ගැන. අපි බලමු භෝග වගාවට උෂ්ණත්වය කුමන ආකාරයටද බලපෑම් ඇති කරන්නේ කියලා. අපි රසික මිස්ගෙන් අහලා දැනගමුකෝ.
ඔව්, භෝග වගාවට උෂ්ණත්වය බලපෑමේදී මේ සඳහා සාධක කීපයක් බලපානවා. එකක් තමයි සමකයේ සිට ඇති දුර. අනිත් එක උච්චත්වය. ඊළඟ සාධකය මුහුදේ සිට ඇති දුර ප්‍රමාණය, වනගහනය, අභ්‍යන්තර ජලාශ පිහිටා තිබීම සහ මිනිස් ක්‍රියාකාරකම් විදියට අපිට ගන්න පුළුවන්.
උෂ්ණත්වයේ හිතකර බලපෑම තමයි පුතේ බීජ ප්‍රරෝහණය සඳහා පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වය හිතකරයි. ඒ වගේම දඬු කැබලි මුල් ඇද්දවීමට, ඒත් හිතකර උෂ්ණත්වය තමයි පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් තිබීම. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩිවීමත් සමගම උත්සේදන ශීඝ්‍රතාව වැඩි වෙනවා. ඒ සමග ජලය හා ලවණ අවශෝෂණයත් වැඩි වෙනවා. ඒ වගේම අලභෝගවල ආකන්ද ඇතිවීම සඳහා දහවල් වැඩි උෂ්ණත්වයක්, රාත්‍රී අඩු උෂ්ණත්වයක් තිබීම හිතකරයි. ඒ වගේම තමයි පුතේ කැරට් බීට් වගේ ශාකවල පුෂ්ප පිපීමට අඩු උෂ්ණත්වය තමයි හිතකර වෙන්නේ. හැබැයි වැඩි උෂ්ණත්වයේදී පාංශු ශුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. රසිකමිස් කියන්නකෝ උෂ්ණත්වයේ අහිතකර බලපෑම් මොනවද කියලා.
ඔව් ගංගානිමිස්, උෂ්ණත්වයේ අහිතකර බලපෑම් කීපයක් තියෙනවා. උෂ්ණත්වය ප්‍රශස්ත තත්ත්වයට වඩා වැඩි වන විට පූටිකා වැසීමෙන් උෂ්ණත්වය පාලනය වෙනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙනවා. උත්සේදනය වැඩිවීම නිසා ශාක මැලවී යන්නත් පුළුවන්. වැඩි උෂ්ණත්වයේදී පුෂ්ප හා පරාග වියලී යනවා.
ඊළඟට අපි බලමු භෝග වගාව කෙරෙහි ආලෝකයේ බලපෑම. ආලෝක තීව්‍රතාව, ආලෝකයේ ගුණාත්මක භාවය හා ආලෝකයේ පවතින කාල සීමාව කියලා කරුණු තුනක් අනුව තමයි භෝග වගාව කෙරෙහි මේ ආලෝකය බලපෑම් ඇති කරන්නේ. ආලෝක තීව්‍රතාවයේ බලපාන ආකාරය තමයි පුතේ හිරුවෙලිය පතිතවන කෝණය, අහසෙහි වලාකුළු පිහිටීම ආදී කරුණු මත පොළවට ලැබෙන ආලෝක තීව්‍රතාවය වෙනස් වෙනවා. දවසේ ඒ ඒ කාල සීමාවලදී ශාකයට ලැබෙන ආලෝක තීව්‍රතාවත් වෙනස් වෙනවා. ආලෝක තීව්‍රතාවයේ හිතකර බලපෑම් වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍යම වෙනවා. ඒ වගේම අපිට ශාක මේ සඳහා දක්වන ප්‍රතිචාරය අනුව වැඩි ආලෝක තීව්‍රතාවයේ ප්‍රියකරන ශාක, අඩු ආලෝකතාව ප්‍රියකරන ශාක කියලා කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. ඒ වගේම වැඩි ආලෝක තීව්‍රතා තත්ත්ව යටතේ ආහාර නිෂ්පාදනය වැඩි වෙනවා. ශාකවල වර්ධනය වේගවත් වෙනවා. ශාකවල ක්ලෝරොෆිල් හා ඇන්තොසයනින් වර්ණක සංශ්ලේෂණයට ආලෝකය අවශ්‍ය වෙනවා. ඒ වගේම වී ඇතුළු ධාන්‍ය භෝගවල පඳුරු දැමීම, පත්‍රවල ශේෂ්ඨඵලයේ වැඩිවීම මෙහිදී ආලෝක තීව්‍රතාවේ හිතකරතාවය අවශ්‍ය වෙනවා.
ආලෝක තීව්‍රතාවයේ අහිතකර බලපෑම් ගත්තම අඩු ආලෝක තීව්‍රතාවයේදී පර්ව දික් වෙලා ශාක උස යනවා. ආලෝක තීව්‍රතාවයේ අඩු වුණයින් පස්සේ ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙනවා. එතකොට ශාක දුර්වල වෙනවා. ආලෝකයේ ඇති දෙසට ශාක නැමීම නිසා ශාක ඇත වැටීම වෙන්න පුළුවන්. තවත් එකක් තමයි ආලෝක තීව්‍රතාව ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වුණයින් පස්සේ උෂ්ණත්වයේද වැඩි වෙලා පූටිකා වැසීමෙන් ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙනවා.
ආලෝකයේ ගුණාත්මක තත්ත්වයේ හිතකර බලපෑම් බලමුකෝ. ආලෝකය විවිධ වර්ණ ශාකවල විවිධ ක්‍රියාකාරී අවස්ථා සඳහා උපකාරී වෙනවා. ආලෝකයේ ගුණාත්මක භාවය මෙන්න මේ විදියටයි භෝග වගාවට බලපාන්නේ. නිල් සහ රතු ආලෝකය ප්‍රභා සංශ්ලේෂණයට හරිම හිතකරයි. රතු ආලෝකය අතු බෙදීමට හා බීජ ප්‍රරෝහණයට හිතකර වෙනවා. නිල් දම් ආලෝකය, අපි මේක ඉන්ඩිගෝ වර්ණය කියලා හඳුන්වනවා, කඳේ පර්ව හා බීජාදරයේ වර්ධනයටත් හිතකරයි.
ආලෝකයේ ගුණාත්මක තත්ත්වයේ අහිතකර බලපෑම් ගත්තම ඈත රතු ආලෝකය මගින් රතු අතු බෙදීම සහ බීජ ප්‍රරෝහණය නිෂේධනය වෙනවා. පාරජම්බූල කිරණ ශාක සෛලවල විකෘති ඇති කරනවා. ඒ වගේම අදෝරක්ත කිරණ පරිසර උෂ්ණත්වය වැඩි කරන්නත් හේතු වෙනවා.
ආලෝකයේ පවතින කාල සීමාව කොහොමද බලපෑම් ඇති කරන්නේ කියලා බලමු. පුෂ්ප හට ගැනීමේදී දිවා කාලයේ දිග කෙරෙහි ශාක දක්වන ප්‍රතිචාර අනුව ශාක වර්ග කරන්න පුළුවන්. මේ ප්‍රතිචාරය අපි කියනවා පුතේ ප්‍රභා අවදි සංවේදීතාව කියලා. මේ අනුව ශාක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පුෂ්ප හට ගැනීම සඳහා දිවා කාලයේ දිග බලපානවා නම් අපි ඒකට ප්‍රභා අවදි සංවේදී ශාක කියලා හඳුන්වනවා. ඒ වගේම පුෂ්ප හට ගැනීමට දිවා කාලයේ දිගෙහි බලපෑමක් නැත්නම් ප්‍රභා අවදි අසංවේදී ශාක කියලා කියනවා. ඒ වගේම දින උදාසීන ශාක කියලාත් අපි හඳුන්වනවා. අපි අර කතා කරපු ප්‍රභා අවදි සංවේදී ශාක කෙටි දින ශාක හා දිගු දින ශාක කියලාත් අපිට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ පුෂ්ප හට ගැනීමට කෙටි දිවා කාලයක් අවශ්‍ය නම් පුතේ අපි කෙටි දින ශාක කියලා කියනවා. පුෂ්ප හට ගැනීම සඳහා දිගු දිවා කාලයක් අවශ්‍ය නම් දිගු දින ශාක කියලා කියනවා. එතකොට මේ කෙටි දින ශාක වෙන්නේ උක්, කෝපි, මුං, ස්ට්‍රෝබෙරි වගේ ශාක. ඒ වගේම දිගු දින ශාක අතරට බීට්, කැරට්, සලාද, ලූණු අර්තාපල් වගේවා අපිට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම අර දින උදාසීන ශාක, ඒ කියන්නේ පුෂ්ප හට ගැනීමට දිවා කාලයේ දිගෙහි බලපෑමක් නැති ශාක තමයි නව වී ප්‍රභේද, පොල්, මිරිස්, කෞපි, බොංචි වගේ ශාක. නව වැඩි දියුණු කරන ලද බොහෝ භෝග ප්‍රභේද ප්‍රභාවදී අසංවේදී වන ලෙස තමයි අභිජන්‍ය කරලා තියෙන්නේ. ඒ වගේම පුතාලා මතක තියාගන්න, දිගු දින ශාක යල කන්නේත්, කෙටි දින ශාක මහ කන්නේත් වගා කිරීම තමයි සුදුසුම වෙන්නේ. හැබැයි දින උදාසීන ශාක ඕනෑම කන්නයක වගා කිරීමට පුළුවන්. ඒ වගේම සමහර අර්ථාපල් ප්‍රභේදවල ආකන්ද මූලාරම්භ වීම සඳහා කෙටි දිවා කාලයක් අවශ්‍ය බවත් හොයාගෙන තියෙනවා. මං හිතන්නේ පුතාලට හොඳින් තේරෙන්න ඇති මේ කොටස. ඒ වගේම අපි බලමු භෝග වගාව කෙරෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවය කොහොමද බලපාන්නේ කියලා. වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ හිතකර බලපෑම් මොනවද කියලා අපි බලමු.
ඔව් දුවේ පුතේ, වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවේ හිතකර බලපෑම් ගත්තම විසිතුරු ශාක හොඳින් වර්ධනය වීමට, ඒ වගේම දඬු කැබලි මුල් ඇද්ද වීමටත් අවශ්‍ය වෙනවා. පරාගණයේදී කලංකයේ ග්‍රාහ්‍ය කාලය පවත්වා ගැනීම පහසු වෙනවා මේ ආර්ද්‍රතාවේ හිතකර බලපෑම නිසා.
ඒ වගේම වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවේ අහිතකර බලපෑම් දැන් බලමුකෝ. අහිතකර බලපෑම් තමයි පුතේ ශාක රෝග ගොඩාක් වැඩි වෙනවා. ඒ වගේම පලිබෝධ ව්‍යාප්තියත් වැඩි වෙනවා. උත්සේදනයේ අඩුවීම නිසා ජලය හා පෝෂක අවශෝෂණය අඩු වෙනවා. ඒ වගේම ගබඩා කරන ලද බීජ වලට පලිබෝධ හානි ඇති වෙනවා. සුළඟ මගින් පරාග විසිරී යාමටත් බාධා ඇති වෙනවා. එහෙමනම් අන්තිම දේශගුණික සාධකය තමයි සුළඟ. අපි බලමු භෝග වගාවට සුළඟ කොහොමද බලපෑම් ඇති කරන්නේ කියලා. රසිකමි සෙහනම් කියන්නකෝ සුළඟ අහිතකර බලපෑම් මොනවද කියලා.
ඔව් ගංගානිස්, භෝග වගාවට සුළඟේ අහිතකර බලපෑමුත් තියෙනවා. අධික සුළං නිසා ශාකපත්‍ර ඉරියාමෙන් අස්සැන්න අඩු වෙන්න පුළුවන්. ඒ වගේම පලිබෝධ ව්‍යාප්තියත් වැඩි වෙනවා. අධික සුළං මගින් මල් හා පල හැලී යනවා. පරාගහ කලංක වියලීම නිසා පල සෑදීම අඩු වෙනවා. පස මතුපිට ජලය වාෂ්පීකරණය වැඩි වෙනවා.
අපි බලමු භෝග වගාවට සුළඟ කොහොමද හිතකර ලක්ෂණ පෙන්වන්නේ කියලා. මද සුළඟින් ශාකපත්‍රවල වායු හුවමාරුව පහසු කරවන නිසා ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වෙලා අස්වැන්න වැඩි වෙනවා. මද සුළඟ භෝගවල පරාගණය සඳහා දායක වෙනවා. ඒ වගේම උත්සේදන වේගය වැඩිවීමෙන් ජලය හා ශාක පෝෂක අවශෝෂණයත් වැඩි වෙනවා. ඉතින් දුවල පුතාලා අපිත් එක්ක එකතු වෙලා භෝග වගාවට කොහොමද මේ දේශගුණික සාධක බලපෑම් ඇති කරන්නේ කියලා ඉගෙන ගත්තා. අපි මේ පුංචි පැවරුමත් කරලයිමුකෝ. ශ්‍රී ලංකාවට වැසි ලැබෙන කාල සීමා සඳහන් කරන්න.
ඔව් ගංගානිස්, මාර්තු, අප්‍රේල්, මැයි සිට සැප්තැම්බර්, ඔක්තෝබර් සිට නොවැම්බර්, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාල සීමාවල.
එම කාල සීමාවට අදාළ කන්න නම් කරන්න.
යල කන්නය, මහ කන්නය.
වර්ෂාපතනයේ වෙනස්කම් නිසා ඇතිවන අහිතකර බලපෑම් දෙකක් කියන්න.
වර්ධනය වන පැල ඇද වැටීම, පරාග සේදියාම.
ආලෝකයේ ගුණාත්මක භාවය භෝග වගාව කෙරෙහි ඇතිකරන හිතකර හා අහිතකර බලපෑම් මොනවාද?
හිතකර බලපෑම් ප්‍රභා සංශ්ලේෂණයට, අතුබෙදීමට හා බීජ ප්‍රරෝහණයට. අහිතකර බලපෑම් අතුබෙදීම හා බීජ ප්‍රරෝහණ නිෂේධනය කිරීම, ශාක සෛලවල විකෘති ඇති කිරීම.
ප්‍රභා අවදි සංවේදී ශාක යනු කුමක්ද?
පුෂ්ප හට ගැනීමට දිවා කාලයේ දිග බලපාන ශාක ප්‍රභා අවදි සංවේදී ශාක ලෙස හඳුන්වයි.
වැඩි ආලෝක තීව්‍රතාවයක් ප්‍රිය කරන ශාක දෙකක් නම් කරන්න.
මිරිස් වම්බටු.
සාපේක්ෂ ආදතාවේ හිතකර හා අහිතකර බලපෑම් ලියන්න.
හිතකර බලපෑම් විසිතුරු ශාක හොඳින් වර්ධනය වීමට, දඬු කැබලිවල මුල් නැද්ද වීමට. අහිතකර බලපෑම් ශාක රෝග ආසාදනය වැඩිවීම, පලිබෝධ ව්‍යාප්තිය වැඩිවීම.
ඔන්න පුතේ, අදට අපි කෘෂි හා ආහාර තාක්ෂණ විෂයේ දෙවනි පාඩමේ දෙවනි කොටස අවසන් කරනවා. තවත් දවසක තුන්වෙනි කොටසින් හමුවන තුරු ඔබ සැමට ස්තුතියි.